මෙරට ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා. ඊට පෙර රෝණි කුමාර විජේරත්න ගරු මන්ත්‍රීතුමිය මුලසෙන්.
ආරම්භ කරන්න මන්ත්‍රීතුමා.
ස්තුති ගරු මන්ත්‍රීතුමියනි, මම සතුට වෙනවා ඔබතුමිය මුලාසනේ දාන වෙලාවේ රණ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අතුරු අයවැය ලේඛනය පිළිබඳව අදහස් කීපයක් ඉදිරිපත් කරන ලැබීම පිළිබඳව. ගරු මන්ත්‍රීතුමියනි, මම මේ අතුරු අයවැය ලේඛනයේ පොත මට දැනෙන විදිහට මේ කියවාගෙන යනකොට මේකේ එක පැත්තක තිබෙනවා කවි ලියලා, තව තැනක තියෙනවා බණ ලියලා, තව තැනක තියෙනවා සින්දු තියෙනවා, තව තැනක තියෙනවා හාස්‍ය ලක්විච්ච කාරණා. ඒතර මට දැනෙනවා මේ මාසේ හතරේ අතුරු අයවැලේකේ පොත හරියට සිළු රස වලින් පිරිච්ච සුරංගනා කතාවක් කියන්නේ. මේකට හරි සුරංගනා කතාවක්. අවසානයේ මේ මාස හතර ගියාට පස්සේ මේ රටේ ජනතාව මේක බයිලා වලින් පිරිච්ච පොතක් හැටියට තමයි අර්ථ දක්වන්නේ කියන කාරණේ කියන්න මම උත්සාහ දරන්නේ. ඒක පට්ටපල් බොරුවක්. මම ඔප්පු කරලා පෙන්නනම් ගරු මුලසනේ මන්ත්‍රීතුමියනි, මේ බොරුව පිටු අංක 3 4 2 මේ 4 2 අවසානයේ තියෙනවා හඳන්නේ මේ රට කොහෙද කියලා. ගෑස් විදුලියේ ඉන්ධන වැනි එදිනෙදා අවශ්‍යතාවයේ හිඟයකින් තොරව සැපීමේ ක්‍රියාවලිය ආරම්භ වෙයි තිබෙනවා. දැන් මේ මාදීල පාර්ලිමේන්තුවේ ආසන්නයේ තියෙන මාදීල තෙන්පිරුම්හලට ගියා නම් QR එක තියෙනවා, බඩු නැතුව පොලිම තිබෙනවා අපේ නිල නිවාස දක්වා. එතකොට මේ පොත ඇතුලේ තිබෙන බොරු ගණනාවක් දීර්ඝ කාලයක් තිස්සේ කරපු නිසා කියපු නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ පොත අවසන් කරන්නේ. කොහොමද අපි එක තැනක ඉන්නවා ලෝකයේ හතර වටේ කැරකෙනවා කිය. මේ පොත අවසානයේ එතුමා කියන කාරණේම තමයි මේ පොතේ අවසානයේ තියෙන්නේ. සා ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි, ඔබතුමා දැන් කරන්න ගිය බොහෝ දේවල් මීට අවුරුදු 4 මාරක තුල ඔබතුමා කරාද? ඔබතුමා කරේ නැහැ. කරේ මොකද්ද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ගත්ත ණය ගෙවන්න ණය ගත්තා මිසක්, ඒ ණය හරහා මේ රට ආර්ථික අගාධයකට වැටුණා මිසක්, මේ රට විනාශ වුණා මිසක්, මේ රට ගොඩ ගන්න අවශ්‍ය සාධාරණ ආර්ථික වැඩපිළිවෙළක් ගේන්න අවශ්‍ය ජයග්‍රහණය කරේ නැහැ. ඒ නිසා තමයි අර අර්ශිල් ඇමතුමා කිව්වේ කපුට හදපු කූඩුවේ විතර දාන්න උනා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒක ඇත්ත. එතුමාට කවුඩුවක් හදාගන්න බැරි වුණා. එතුමාට ජනවරමකින් ජනාධිපති වෙන්න බැරි වුණා. ඔරවරකින් ජනාධිපති විනේ. ඒ නිසා එතුමා කවදා හරි මේකෙන් එළියට විසික් වෙනවා, එළියට දානවා. හැබැයි රටට යන කල දසා පිළිබඳව තමයි බරපතල කේදිරිය තැනක තියෙන මුලාසනේ ගරු මන්ත්‍රීතුමිය. මම එක පැත්තකින් දකිනවා, දැන් මේ ආර්ථිකයේ ඝාතකයෝ ටික අඬනවා. මේ ආර්ථිකයේ කාලා විනාශ කරලා දාලා, මේ ආර්ථිකයේ විනාශ වෙලා ආර්ථිකයේ වලපල්ලට ගිහිල්ලා තිබෙනවා කියන ඒ කිඹුල් කඳුළු හෙළමින් රටේ ජනතාවට මේ ආර්ථිකයේ විනාශ කරපු උදවිය කවුද කියන කාරණේ හඳුනා ගැනීමේ හඳුනා නොගැනීම සඳහා අවශ්‍ය රඟපෑම රඟ දක්වනවාද කියන කාරණේ පිළිබඳව වටසැකියක් තියෙනවා. දැන් බලන්න මොනසනේ ගරු මන්ත්‍රීතුමනි, සමහර මිනීමැරුම් වලට සම්බන්ධ වෙච්ච මිනීමරුව ඒ මිනීමැරුම කරන පරීක්ෂණය ළඟට ගිහිල්ලා අඬා වැළපෙනවා. ඒ මිනීමැරුම සිද්ධ වීම පිළිබඳව සාප කරනවා. ඒ සාප කරලා ඒ මිනීමැරුම කරේ නෑ වගේ හිටගෙන අඬනවා. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ පොට්ටු නඩය මේ රටේ ආර්ථිකය විනාශ කරලා විනාශ කරේ නෑ කියලා ඒ ආර්ථිකය මෙනත් පැත්ත කර ගෙනියන්න අඬා වැළපෙනවා හැටියට තමයි අපි දකින්නේ. ඒක විපක්ෂ දෙඟලි දික් කරන්න එපා. විපක්ෂයේ කෝක සිත් තියනවා කියලා බොරු චෝදනාව කරන්න එපා. අපි පැහැදිලිව ඉල්ලුවා දෙන්න අපේ සහයෝගය දෙන්න, අවශ්‍ය වැඩපිළිවෙල හදලා දෙන්න, මේ කමිටු ක්‍රියාත්මක කරලා කමිටු සහයෝගය ලබා දෙන්න කියලා. කොහොමද ඒ සහයෝගය? ඒ ලබා දෙනවද? ඒ ලබා දෙන්න සූදානම්ද?
ලබා දීම සඳහා සූදානමක් නැයක ලබා දෙන්න ඉඩ දෙන්නේ නැහැ පොදු ජන පෙරමුණේ කට්ටිය. මොකද අද අපි දකිනවා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද මේ පොදු ජන පෙරමුණේ ගරු මන්ත්‍රීවරුන්ගේ ග්‍රහණයට නතු වෙච්ච ඔවුන්ගේ තීන්දු තීරණත් එක්ක යා යුතු වැඩ පිළිවෙලකට තියෙන නිසා එතුමාට මේ සියලු දේවල් කරන්න කොහෙත්ම ඉඩ දෙන්නේ නැත්තේ විපක්ෂ නෙමේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කියන කාරණේ මතක තබා ගන්න උරුසනේ ගරු මන්ත්‍රීතුමනි. එයාලා තමයි ඉඩ දෙන්නේ නැත්තේ මේවා කරන්න. ඒ නිසා අපි පැහැදිලි කියන්න ඕනේ විශේෂයෙන්ම මේ කෙටි කාලීන වැඩ පිළිවෙල තුල වර්තමානයේ තුල තිබෙන දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය ප්‍රවේශය සිද්ධ කරලා නැහැ. අද ආහාර ප්‍රශ්නය ගැන ඇමතිවරයා කතා කරා. තුන්වේල කන්න ජනතාවට බරපතල අර්බුදයක් තිබෙනවා. බිත්තර නැහැ. කුකුල් මස් නැහැ. හැබැයි එය අපනයනය කිරීම සඳහා යෝජනා ක්‍රියාත්මක කරන කටයුතු කරන. හැබැයි අද මහා පොළවේ යථාර්ථය තමයි ඒ ව්‍යාපාර සියල්ල කඩාවැටිලා. ඒ සියල්ල කඩාවැටෙකට ඒවට නැවත බදු බරක් දීලා බදු අය කරලා ඒ තවත් වලපල්ලට අදින වැඩපිළිවෙලක් තමයි මේ 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 තුල තිබෙන්නේ කරමු සේනේ මන්ත්‍රීතුමනි. සම්මෙනි පියාදාමේ හරා තව තවත් රටේ දැවෙන ප්‍රශ්න ටික වැඩි වෙනවා. හැබැයි මේ වැඩි වෙන ප්‍රශ්නේ වළක්වා ගැනීම වෙනුවෙන් මොන් පාවිච්චි කරන්නේ ත්‍ස්තවාදී පනත. ත්‍ස්තවාදී අල්ලන්න ත්‍ස්තවාදී ක්‍රියාදාමයන් නසන්න යදවපු පනත අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාවිච්චි කරනවා තමන්ට සහ තමන්ගේ හොර නඩේට එල්ලවෙන ජනතා විරෝධය වළක්වා ගැනීම වෙනුවෙන් තමයි අද ත්‍ස්තවාදී පනත ක්‍රියාත්මක කරන්නේ. අපි ඒක අදෝදේ පක්ෂනායකවරයා කිව්වට පස්සේ ආණ්ඩු පක්ෂයේ සභානායකවරයා කියනවා ඒක GLPRS ඇමතිවරයා ගෙනාවයි කියලා. දැන් එතුමා මේ පැත්තට ආපු නිසා මේ ත්‍ස්තවාදී පනත ගෙනාවපු GLPRS ඇමතිවරයා තමයි මේක ක්‍රියාත්මක කරන්න කියන කාරණේ කියන්නේ යම් උත්සාහයක යෙදෙනවා. ඉතින් අපි වම් පැත්තකින් සතුටු වෙනවා. පොදු ජන පෙරමුණ නිර්මාණය කරන්න මහා වියත් සමාජයක් එකතු වුණා කර මුලසනේ මන්ත්‍රීතුමනි. මෙරටේ මහා වියත් සමාජයේ මහා බරපතල කනස්සල්ලක තිබුණා. අපි වියතුන් නියවට වියතුන් පාර්ලිමේන්තුව තුල අපේ බලාපොරොත්තු නියෝජනය නොවුණයි කියලා. හැබැයි අද සතුට වෙනවා ඇති යම් සමාජයේ එවියත් භාවයේ ඉද පුද්ගලයෝ සතුට වෙනවා ඇති. අද සාධාරණ තීන්දුවක් අරගෙන අද විපක්ෂයේ නියෝජනය කරමින් ඉදිරියේ මේ ආණ්ඩුවේ වැරදි නිවැරදි කරන්න පුළුවන් තැන රට හරි දෙන්න කියන්න පුළුවන් තැන හිටගෙන තියෙනවා. හැබැයි ඔවුන් විතරක් වියතුන් නෙවෙයි තවත් බොහෝ දෙනා ඉන්නවා. සමහර කිව්වනේ අපේ අධ්‍යාපන මට්ටම අපේ දේශපාලන පරණතභාවය ඒ සියල්ල අපි තුල තිබෙනවා කියලා. හැබැයි ඉන්නේ අසූචි ගොඩේ. අසූචි ගොඩේ ඉඳගෙන අසූචි භුක්ති විඳින්මින් හොරුත් එක්ක ඉඳගින් තමන්ගේ අධ්‍යාපනය තමන්ගේ දේශපාලන පරිණතභාවය පිළිබඳ මොන පුරසාරම කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. කන්නේ අසූචි රන් ගුණසේනී මන්ත්‍රීතුමනි. ඉතින් අපි කියනවා උගත්කමට මේ රටේ අනාගතයට රට සංවර්ධනය කරන සැබවින්ම හිතන දේශපාලන කඳවුර ඉන්නවා නම් ඔවුන්ට අපි ආරාධනා කරනවා මේ හොර කඳවුරත් එක්ක මේ රටේ එළවලා දාලා රට නිවැරදිට ගෙනියන්න. මේ ආර්ථිකය හදන්න ඕනි නම් හොඳම යෝජනාව කෙටි කාලීන යෝජනාව මහා පරිමාණයෙන් හොරාකාපු හොරු ටික අල්ලලා ඒ හොරාකාපු දේවල් රාජසන්තක කරලා නැවත මේ රටේ ජනතාවට දෙන්න පුළුවන් තැන රනිල් වික්‍රමසිංහ මහත්තයා හදනවා නම් අපි අත් දෙකම උස්සනවා. ඒ වැඩ පිළිවෙල නැහැ. රනිල් වික්‍රමසිංහ පුත්තා දැන් ඇවිල්ලා වාඩි වෙලා ගියා. එතුමාට පුරු දෙයක් එහා පැත්තෙන් ඉන්නවා මේ රටේ අල්ලස්සරන් කොමිස්සරන් හොරගම් කරලා උසාවියේ දඬුවම් විඳින ඇමතිවරු. හැබැයි ඒ ඇමතිවරුන්ට දඬුවම් නොදී මෙරටේ පුංචි මිනිහට දඬුවම් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් බදු ගහලා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ අතුරු ඇවැය තුළ නිර්මාණය කරලා තිනවා. එසා රටේ ජනතාවට අපි කියනවා ඔවුන්ගේ හොරු ටික සුරසප විඳින්න පුළුවන් ආර්ථිකය ගොඩනගෙනක පැත්තක දාලා හොරු නඩත්තු කරන හොරු ආරක්ෂා කරන අතුරු ආයවැය ලේකම් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ රත් වීම කියන
කාරණේ
අවසන් කරන බොවිසුති.
ස්තුතියි මන්ත්‍රීතුමා. ගරු චන්දිම්ම වීරක්කොඩි මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 12-5ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මේ රටේ ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය ගමට රටට හැම දෙනාටම දැනෙන මට්ටමට වැටිච්ච වෙලාවක ගෙනාපු අයවැයට පරිබාහිරව අතුරු අයවැයක් ඉදිරිපත් කරන්නට රට තල්ලු වෙච්ච මොහොත අයවැය ඉදිරිපත් කරනකොට මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැති විදියට මේ රටට විනාශය කියන එක පේන්නේ නැති විදියට හිතලා අයවැයක් ඉදිරිපත් කරා. නමුත් කාලයාගේ අවෑවෙන් මාසයක් දෙකක් තුනක් යනකොට එහි වෙනසක් අවශ්‍යයි කියන එක තේරුමත් එක්ක අද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන් අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අතුරු අයවැයේ අතුරු අයවැය හදියා බැලුවමත් අපේ ආදායම වගේ දෙගුණයක් වියදම ආදායම හා සමාන පරතරයක් තියෙනවා. වියදම හා ආදායම අතර පරතරය ඉඩත් වැඩි. එතකොට මේ වෙනස පියව ගන්න කෙසේද කියන එක පිළිබඳව කඩිනමෙන් කටයුතු කිරීම රජයේ වගකීමක්. විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. විවිධ දිගු කාලීන වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. හැබැයි මේ මොහොතේ තියෙන විරකියාවට පිළිතුරක් තියෙනවද? කතා කරන්නේ පුහුණු කළා රැකියාගත කිරීම. නමුත් අවශ්‍ය වෙන්නේ මේ මොහොතේ විරකියාවෙන් පෙළෙන තරුණයන්ට විදේශීය හෝ රට තුල නම් රැකියා අවස්ථා නැති බව තේරුම් ගන්න ඕන. විදේශ තුල රැකියා ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ඒ සහතිකය කඩිනමෙන් ලබා ගන්න හැකියාව තියෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒ අවශ්‍ය කරන ඇක්‍රෙඩිටේෂන් එක ලබා දෙන්න කඩිනම් වැඩපිළිවෙලක්. ඒ පිළිබඳව කිසිදු සඳහනක් මේ වැඩපිළිවෙලේ අපි දකින්නේ නැහැ. ගරු මූලාශ්‍රවාදු මන්ත්‍රීතුමනි, අපේ විදේශ විනිමය ගෙන්වා ගැනීම සඳහා කඩිනමෙන් විදේශ ගැනීමය ගෙන්වන්න මේ මොහොතේ අපට තියෙන දේ සංචාරක කර්මාන්තය. සංචාරක කර්මාන්තයේ ගොඩනැගීම පිළිබඳව කතා කරනවා. නමුත් මේ මොහොතේ සංචාරක කර්මාන්තයේ නියැලෙන උදවියට කර්මාන්තය ආරම්භ කරන්න අවුරුදු පාස්කු ප්‍රහාරයේ ඉඳලා හෝටල් වහලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් මේ කර්මාන්තය නියැලන්නන් ජීවත් වෙන්නේ. එයාට තමන්ගේ අවම තරමේ හෝටලය පිරිසුදු කරගෙන ඒසි ටික හදාගෙන සංචාරකයන් ගෙන එන්නට හැකියාවක් ලබන මට්ටමට කටයුතු කරන්න ප්‍රායෝගික වැඩපිළිවෙලකුයි මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා වූ කිසිදු යෝජනාවක් අපි දකින්නේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රායෝගික අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු නොකරපු තත්ත්වයක් තියෙනවා. IMF එකෙන් පැහැදිලිව කියනවා IMF වැඩපිළිවෙලේ ඊළඟ පියවරට යන්න වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරගත්තට පස්සේ. ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සම්බන්ධව අද අවසානාත්මක තීන්දුවකට ඇවිල්ලා නැහැ. ඒ සඳහා ජපානයට මැදිහත් වෙන්න කියලා ඉල්ලලා තියෙනවා. ඒක හොඳයි. නමුත් ජපානය මෙතෙක් ඒ පිළිබඳව වගකීම් විචාරණයක් දීලා නැහැ. කඩිනමින් මේ කටයුතු සිද්ධ නොකරගත්තොත් අපේ රටට මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව අපි රජය හැටියට තමුන්වහන්සේලා අවධානය යොමු කරගන්න ඕන. හැමදේම නවත්තලා කර්මාන්ත කරුවන්ට අද අපි ආනයන නවත්තනවා වගේම ආනයන සඳහා ඉම්පෝට් සබ්ස්ටිටියුෂන් පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. ඒ සඳහා වූ අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන එන එක විශේෂයෙන්ම ලීබාණ්ඩ කර්මාන්තය ගත්තොත් අපේ රෙදිපිලි කර්මාන්තය ගත්තොත් එයාට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කළා නැහැ.
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමියනි, මේ වගේ විෂයක් සම්බන්ධව අපට මිනිත්තු කීපයක් දීලා අපේ කටවල් වහලා අපිට මේ ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව නොදී හිතන හිතන ඒවා කරන එක පිළිබඳව අපි අපේ විරෝධය පළ කරනවා. අද ජනාධිපතිතුමා කතා කරනවා මේ රට ඉදිරියට ගෙන යන්න ආදායම් ටික ගෙනියගන්න එකතු කරගන්න. හිටපු ජනාධිපතිවරයාට මම තුන් පාරක් කිව්වා අපි හම්බ වෙච්ච වෙලාවල. කස්ටම් එක, ඉන්කම් ටැක්ස් එක, එක්සයිස් ඩිපාර්ට්මන්ට් එක, මේ තුන එකතු කරපු යාන්ත්‍රණයක් සකස් කරලා තියෙනවා. ඒ සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න කියලා ඒව කරේ නැහැ. අද මේ මොහොතේදීවත් එවන් තාක්ෂණය හරිගස් හදලා තියෙන ඒ උපක්‍රම ක්‍රියාත්මක කරන්නට වැඩපිළිවෙලක් කතා කරන්නේ නැහැ. එහෙම කතා කරන්නේ නැතුව දූෂණය වංචාව නාස්තිය ගැන කතා කරන්නේ නැහැ. දූෂණය වංචාව නවත්තන්න බ්‍රයිබරි කමිෂන් එක බලගැන්වීම සඳහා අවශ්‍ය කරන යෝජනාව කෙටුම්පත සකස් කරලා තියෙන්නේ. ඒ කෙටුම්පත ක්‍රියාත්මක නීතියක් බවට පරිවර්තනය කිරීම කඩිනම් කරන්න වැඩපිළිවෙලක් තියනවාද? අද වෙලා තියෙන්නේ මොකක්ද? නාස්තිය දූෂණය ගැන කතා කරනවා. නාස්තිය දූෂණය අඩු කරන්න එක පියවරක් කරන් තියනවාද? නාස්තිය දූෂණය අඩු කළා ඒ මුදල් දුප්පත් අහිංසක මිනිසුන්ට ලබා දුන්නොත් ඒ මිනිසුන්ගේ ප්‍රශ්නය විසඳෙයි. 61,000ක් තමයි පවුල් දුකින් පෙළෙනවා හැටියට අඳුනගෙන තියෙන්නේ. මේක විහිළුවක්. කරුණාකරලා මේ රටේ බහුතරයක් මුලාසුනාරුණ මන්ත්‍රීතුමියනි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ ජීවත් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් රජය කරන නාස්තිය, රජයේ දූෂණය, රජයේ වංශාව අඩු කරන්න වැඩපිළිවෙලක් ගෙන්න ගන්න. එතකොට හැකියාව ලැබෙයි ගරු මුලාසුනාරුණ මන්ත්‍රීතුමනි අර දුකෙන් පෙළෙන මිනිසුන්ට. අද තුන් වේල කන්න මේ රටේ 186කට හැකියාව නැතේ කියලා හොයාගෙන තියෙනවා. ඒ අයගේ පිළිවෙල, ඒ අයට මොකද්ද තියෙන විසඳුම? ගරු මූලාශ්‍රවට මන්ත්‍රීතුමනි, ඒ නිසා සියලුම දූෂිතයෝ ටික ඉස්සරහින් වාඩි කරගෙන මේ යන ගමන සාර්ථක වෙන්නට අභියෝග තියෙනවා කියන එක තේරුම් නොගත්තොත් අපි ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිවරයාට වඩා බුද්ධිමත් කෙනෙක් හැටියට, දැනුමක් තේරුමක් තියෙන කෙනෙක් හැටියට එතුමාට ඒ අභියෝග එක්ක මේ කටයුතු සාර්ථක කරන්න හැකියාව ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි. ගරු රවුෆ් හකීම් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ අතුරු අයවැය පිළිබඳව කතාවට ප්‍රවිෂ්ට වීමට කලින් ඊයේ පැවති බලශක්ති පිළිබඳව, විශේෂම විදුලි බිල වැඩි කිරීම පිළිබඳ විවාදයේදී මට කතා කිරීමට අවකාශය ලැබුණ නැහැ. නමුත් ඒ පිළිබඳව එක කාරණාවක විතරක් බලශක්ති අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කැමති. විශේෂයෙන්ම මේ මිල වැඩි කිරීම අස්සේ ආගමික සිද්ධස්ථානවල විදුලි බිල පිළිබඳව ඒකක 180ක් පැන්නහම 700 ගුණයකින් ඒක වැඩි වෙනවායි කියලා සඳහන් කරලා තියෙනවා. ඒක සෑහෙන දුරට අසාධාරණ දෙයක්. ඒ පිළිබඳව කල්පනා කරලා ඒක යම් සහනයක් ආගමික සිද්ධස්ථානවලට මේ විදුලි බිල වැඩි කිරීම පිළිබඳව කර දෙනමින් මම ප්‍රථමයෙන් ඉල්ලීමක් ආයාචනයක් කරනවා. ඒ කරමින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපේ ජනාධිපතිතුමන් එතුමන්ගේ මේ අතුරු අයවැය කතාව පිළිබඳව අද ඩේලි මිර පත්‍රයේ මෙහෙම පළවෙලා තිබෙනවා. ප්‍රෙසිඩන්ට් සෙට්ස් මැක්‍රෝ ඉකොනොමික් ෆන්ඩමෙන්ටල්ස් ෆෝ රිකවරි. ඒ කියන්නේ මේ රටේ පූර්ව ආර්ථිකය පිළිබඳව අවශ්‍ය වූ අඩිතාලම මේකෙන් දාන්න එතුමා අදහස් කරනවායි කියලා එතුමා කියලා තියෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙන එතුමන් 2023 වසරට අවශ්‍ය වූ ඒ අයවැයේදී මේ පිළිබඳව විස්තරාත්මක එතුමාට අවශ්‍ය ඒ දේවල් සඳහන් කරයි කියලා. නමුත් එතුමන් මුලින් අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණ අවස්ථාවේදී අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන වචනමාලාව පාවිච්චි කරගෙන එතුමන් පිළිබඳව විග්‍රහයක් කළා. I am a night watchman කියලා කිව්වා. මේ night watchman කියන සංකල්පය ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩාවේදී අඳුරු වැටීගෙන එනකොට අර ප්‍රබල පිතිකරුවෝ බිල්ලට නොදී යවනවා, පහළ ඉන්න යම් පිතිකරුවෙක් යවනවා, ඒ එදා ක්‍රීඩාව අවසන් වෙනතෙක් තමන්ගේ කඩුල්ල බේරගෙන අනිත් දවස වෙනකන් අල්ලගෙන ඉන්නවා. සමහර විට ඒ වගේ නයිට් වොච්මන් හැටියට යන අය සතකයක් ගහන අයත් ඉන්නවා. මට මතකයි අපේ ලංකාවේ හිටියා ලලිත් කළුපෙරුම කියලා ක්‍රීඩකයෙක්, දඟබන්දු යවන ප්‍රවීණ ක්‍රීඩකයෙක්. එතුමන් ඒ වගේ නයිට් වොච්මන් හැටියට ගිහිල්ලා සතකයක් වෙනකන් ගියායි කියලා මට මතකයි. ඒ වගේ තමයි දැන් මෙතුමත් මේ නයිට් වොච්මන් කියලා ආවට දැන් සතකයක් ගහන්න ඒ වගේ ඉන් ඔබට යන තත්වයක් දැන් පිළිබිඹු කරනවා, පෙන්눔 කරනවායි කියලා කවුරුත් කියනවා. ඒ වගේම මේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැන් අලුතෙන් නවීන ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් ක්‍රමවේදයක් තමයි මේ දැන් වාණිජකරණයට ලක් වෙලා තියෙන ක්‍රිකට් ක්‍රීඩාව. විශේෂයෙන්ම මේ T20 ක්‍රිකට් එකේ තියෙනවා මේ IPL වගේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එක. ඉතින් ඒ වගේම එතුමාට තව විවේචනයකුත් තියෙනවා. එතුමා වෙලා දැන් මේ රාජපක්ෂ ෆ්‍රැන්චයිස් එකේ කපිතාන් හැටියට දැන් කටයුතු කරනවායි කියලත් විවේචනයක් තියෙනවා. එතුමා නම් ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් එතුමාගේ ක්‍රියාවෙන් මේක එතුමන් මේ රාජපක්ෂ ෆ්‍රැන්චයිස් එකේ කැප්ටන් හැටියට ඉන්නවද නැත්නම් රට වෙනුවෙන් යථාර්ථවාදීව ඒ වගේම මේ කාලයට අවශ්‍ය වූ පරිදි මේ රට ගොඩ ගැනීම සඳහා අවංක ප්‍රයත්නයක් දරන ජනාධිපතිවරයෙක්ද කියන එක පිළිබඳව එතුමා ඔප්පු කළ යුතුයි. එහෙම කියද්දී මම විශේෂයෙන්ම මට පෙර කතා කරපු කීප දෙනෙක් කියපු කාරණාවක් තමයි මේ ත්‍රස්තවාදය වැළකීමේ පනත අවභාවිතා කරමින් දිගින් දිගටම මේ උද්ඝෝෂකරුවන්ට විරුද්ධව කරගෙන යන මේ ව්‍යාපාරය පිළිබඳ මේකෙන් එතුමා බලාපොරොත්තු වෙන රටේ නීතිය හා සාමය ඇති කිරීමට රුකුලක් වේද නැද්ද කියන එක පිළිබඳව විශාල අභියෝගයක් තිබෙනවා. එතුමා මේක තේරුම් ගන්නට ඕන. මේ උද්ඝෝෂකරුවන් උද්ඝෝෂණ කරන අය එලව එලව ගහලා ඒ වගේම එතුමන් මේ රැඳවුම් නියෝගවලට අත්සන් තැබීම විශේෂයෙන්ම අභියෝගයට ලක්වන කරුණක්. We all know that the PTA was introduced way back in 1978 and it was supposed to be a temporary provisions act. It is totally in violation of all the safeguards that are given by time-tested legislations which are there to protect anyone who is accused of any crime. Our evidence ordinance, our criminal procedure code, our penal code, the accepted norms all are put aside. Confessions are admissible. Now, particularly this administrative detention is a very serious issue. And it is regrettable that the president has gone on to sign a detention order against these people who are protesting, young students who are protesting. And is this the example or is this the message that you want to give the international community? We have serious reservations about this. I hope the president will reverse this trend and have some proper review of what is happening and change course in order to try and achieve the objective that he has placed in this interim budget. Having said that, ඒත් එක්කම තව කාරණාවක් මම කියව යුතුයි. දැන් මම විශේෂයෙන්ම
මෙතන මිනිත්තු දෙකක කාලයක් තියෙනවා තව. මිනිත්තු දෙකක් ඉතුරු වෙලා
තියෙනවා. ඔව්. මම තාම කෙටියෙන් විශේෂයෙන්ම පුද්ගලයන් අසාධු ලේඛනගත කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. දැන් මේ පිළිබඳව දැන් සමහර සංවිධාන මේ අසාධු ලේඛනයෙන් ඉවත් කිරීම පිළිබඳව මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කරලා තිබුණා. ඒකට ප්‍රතිචාරයක් හැටියට මේක මේ නිවේදනය නිකුත් කරලා තිබෙනවා. ඒකේ කියනවා ඒ අනුව 2012 අංක 1 දරණ එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ සාක්ෂි මත පදනම්ව විධිමත් හා ගැඹුරු තොරතුරු අධ්‍යයනයකින් පසුව අගෝස්තු 1 වෙනිදා ගැසට් පත්‍රයේ මගින් පුද්ගලයන් 216 දෙනෙක් හා සංවිධාන 6ක් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත කියලා තියෙනවා. නමුත් ඒ වගේම ඒකට සාපේක්ෂව තව දෙයක්ත් කරලා තියෙනවා. මෙතන මුස්ලිම් සංවිධාන 156ක් ඒ වගේම
නැහැ පුද්ගලයන් 156ක් සහ සංවිධාන 6ක් තහනම් කරලා තියෙනවා. මේ හැම සංවිධානයක් පිළිබඳව මම කියන්නේ සමහර සංවිධාන දැන් පවතින්නේ නැහැ. මේ සහරාන්ගේ සංවිධාන කීපයක් තියෙනවා හතරක් මුලින්ම තහන්මට ලක් වූ දේවල්. ඒ පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් විශේෂයෙන් පුද්ගලයන් අතරේ ඉන්නවා අහිංසක ශිෂ්‍යෝ ගණනාවක් ඉන්නවා. අහිංසක මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ පිළිබඳව මේ සාක්ෂි මත මේවා කරාද නැද්ද කියන එක පිළිබඳව අපිට පැහැදිලි කරගන්න ඕනේ. මේ පිළිබඳව මම අධිකරණ අමාත්‍යතුමාටත් අද උදේ කියා සිටියා. මේ පිළිබඳව ආරක්ෂා අමාත්‍යාංශයේ ලේකම්තුමා සමගත් අධිකරණ අමාත්‍යාංශ සමගත් ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශත් එක්ක එකතු වෙලා මේ පිළිබඳව මේක නැවත පරීක්ෂණයට ලක් කරන්න ඕනේ. මොකද මේක අසාධාරණයක් වෙලා තියෙනවා. අහිංසක සිසුන් පවා මේකට ඇතුළත් කර තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලන්ට සමහර විට මේ ත්‍රස්ත විමර්ශන කණ්ඩායම අය බලපෑම් කරලා තියෙනවා පාපච්චාර නැද්දෙන්න කියලා. ඒ පිළිබඳව Taman එහෙම කළයි කියලා ඒගොල්ලොම පිළිඅරගුත් තියෙනවා. ඒක මානව අයිතිවාසිකම් කොමිසමට ඉදිරිපත් කරලා තියෙන ලැයිස්තුවේ ඒගොල්ලොම කියලා තියෙනවා අපි මේ අය මේ ලැයිස්තුගත කරලා තියෙන අයට අපි පාපොච්චන කරන්න කියලා උපදේශ දීලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ බලපෑම් කරපු අය ඒ වගේම කිසිම සාක්ෂියකින් තොරව කිසිම විමර්ශනයකින් තොරව කරලා තියෙන එක පිළිබඳව මෙතන මම අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සුහේර් මන්ත්‍රීතුමා ජනාධිපති නීති සුහේර් මන්ත්‍රීතුමා මේ දීර්ඝ පරීක්ෂණය කළ මේ පිළිබඳව පුවත්පත් නිවේදනයකුත් ඇවිල්ලා තිබෙනවා. මේකත් මම මෙතන සභාගත කරනවා. මේක සැලකිල්ලට අරගෙන මේ වගේ අහිංසකයන් මේ වගේ අසාධ මේ ලයිස්ට්වෙන් ඉවත් කරන ලෙස මම බැගෑත්පත්ව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
මුලසනේ සභාපතිතුමීනි ගරු ජනාධිපතිතුමා විසින් 20යි 22 වසර සඳහා සංශෝධන අයවැයක් ඉදිරිපත් කළා තියෙනවා. මම විශ්වාස කරනවා නිදහසින් පස්සේ ඉතිහාසයේ බරපතලම ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවේ තමයි ජනාධිපතිවරයා මේ සංශෝධිත අයවැය ඉදිරිපත් කරන්නේ. මම විශ්වාස කරනවා මේ තීරණාත්මක වෙලාවේ අපි රටක් හැටියට අපි අතර මොන වෙනස්කම් තිබුණත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා පාර්ලිමේන්තුවේ 225ම අපි එකට එක්කහු වෙන්න ඕනේ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. මුලසනේ සභාපතිතුමියනි අපි ගත්තොතින් මේ ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ තියෙන පොතේ රාජ්‍ය ආදායම බිලියන 252යි. වියදම 4400යි. එතකොට දෙකේ වෙනස අපිට ඉතාම හොඳින් තේරෙනවා. ඒ නිසා අද දවසේ අපි කතා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා අපි අහගෙන හිටියා. ගොඩක් අය කතා කරලා කිව්වා මේ බදු වැඩි කිරීම වැරදි කියලා. සමහරු කිව්වා මේ ගොවිනාය කපා හැරීම මීට වැඩිය කරන්න ඕනේ කියලා. විපක්ෂ නායකතුමා අයියා මම ඇහුවා රූපවාහිනියේ මීට වැඩිය සහන ආධාර දෙන්න ඕනේ පවුල් ඉන්නවා කියලා. තව සමහරු කිව්වා සහන ආධාර වැඩි කරන්න කියලා. අපි දේශපාලච්චෝ හැටියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි අවුරුදු පහම උත්සාහ කරන්නේ රස්සා කීයක් හරි දෙන්න, පාරවල් ටික හදාගන්න, සංවර්ධන වැඩ ටික කරගන්න. හැබැයි මේ සඳහා ආණ්ඩුවකට සල්ලි කොහෙන්ද කියන එක මමවත් අපිවත් අපි කවුරුත් මෙතෙක් කාලයක් බැලුවේ නැහැ. ඒ නිසා මේ අර්බුදයෙන් ගොඩෙන්න නම් බලසනේ සභාපතිතුමියනි දැන් හරි අපි ඔක්කොම එකට එක්කහුවලා තීන්දුවක් ගන්න වෙනවා. අපි මේ පාඩු ලබන රාජ්‍ය ආයතන කිරී අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම මේ බදු ආදායම් වැඩි කරගන්නේ කොහොමද කියන එක අපි සලකා බලන්න ඕනේ. ඒ වගේම අපි මේ යපු මානයන ආර්ථිකයෙන් මිදලා නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ කොහොමද කියන එක අපි හිතලා බලන්න ඕනේ. දැන් බලන්න මම ඔබතුමියට ආයතන පහක් කියනවා. ලංකා විදුලි බල මණ්ඩලය 20යි 21ේ පාඩුව රුපියල් බිලියන 99යි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව 20යි 21ේ පාඩුව බිලියන 84යි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම 20යි 21ේ පාඩුව බිලියන 143යි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව 20යි 21ේ පාඩුව බිලියන 45යි. ජල සම්පාදන මණ්ඩලය පසුගිය අවුරුද්දේ පාඩුව බිලියන 3.2යි. ලස්සනේ සභාපතිතුමියනි බිලියන 324ක් රාජ්‍ය ආයතන පාඩු ලබනවා. දැන් රාජ්‍ය ආයතන එක අවුරුද්දකට රාජ්‍ය ආයතන 5ක් බිලියන 324ක් පාඩු ලබනවා නම් ඒ පාඩු ලබන ආයතන රජයට නඩත්තු කරගෙන යන්න පුළුවන්. මේ සඳහා මීර්පර රටේ ජීවත් වෙන මිලියන 22ම වග කියන්න ඕනේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මෙවැනි ආයතන කෙරෙහි අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මේ ආයතන කෙරෙහි අපිට නැවත හිතන්න වෙනවා. එහෙම නැත්නම් අපිට ඉදිරි කාලයේදී මේ විදිහට අපි දැක්ක හැම ආණ්ඩුවක්ම අපි ඇතුළු සියලු දෙනා මේ සහන ආධාර පැකේජ් හිටියා. ඉතින් ඒ නිසා අද අපිට නැවත රටක් හැටියට මේ ගැන හිතන්න වෙනවා. මම විශ්වාස කරනවා මම කණ්ඩායම විශ්වවිද්‍යාල ජනාධිපතිතුමාට කිව්වා රාජ්‍ය ආදායම් පිළිබඳ කැබිනට් ඇමතිවරයෙක්පත් කරන්න කියලා. මම ජනාධිපතිතුමාට යෝජනා කරා අපේ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව මේ ආයතන තුන හරියට කළමනාකරණය කරගත්තොත් අපිට වෙන මොකුත් ඕනේ නැහැ. අපි IMF යන්න ඕනේ නැහැ. අපේ රටේ තියෙන ආදායම් ටික හරියට කළමනාකරණය කරගත්තොත් අපිට පුළුවන් මේ තියෙන ප්‍රශ්න වලින් මිදෙන්න. දැන් මම බැලුවා 2019 ආදායම් බදු ලිපිගණු කීයක් තියෙනවද කියලා. ලංකාවේ පවුල් ඉන්නවා මිලියන 5.8ක්, ජනගහනය මිලියන 22යි, ආදායම් බදු ලිපිගණු තියෙන මිලියන 1.5 ලක්ෂ 15යි. මම 20 21 බැලුවා 2019 මේ මිලියන 1.5 බිලියන 1000ක් ආදායම් ප්‍රතිපාර්තමේන්තුවට ආදායම් ලැබිලා තියෙනවා. මම බැලුවා 20 20 අවුරුද්දේ මේක බිලියන 523ට අඩු වෙලා තියෙනවා අපි ලබා දුන්න බදු සහනය තුල. ඒ වගේම මේ 20 21 අවුරුද්දේ බිලියන 623යි රාජ්‍ය බදු ආදායම් හම්බෙලා තියෙනවා. මුලස්සනේ සභාපතිතුමියනි 20 21 අවුරුද්දේ මේ 5,07,000ක් ගිනු මැරල ලිපිගොනු තිබුණට 2,92,000යි මේක යමක් කරන්නේ. මේකෙන් රිටර්න්ස් එවලා තියෙන්නේ අද වෙනකොට 1,20,000යි. තාම 30,000යි බදු ටික ගෙවලා තියෙන්නේ. අපේ රටේ මගේ ළඟ තියෙනවා මහා පරිමාණ ඇගලුම් සමාගම් ටික. මම නම් කියන්නේ සාධාරණ නෑ. මගේ ළඟ තියෙනවා මහා පරිමාණ තේ අපනයන කරන සමාගම්. මේ සියලු දෙනාගේම රිටර්න්ස් ටික මගේ ළඟ තියෙනවා. අපි ගත්තොත් ලංකාවේ තේ කොළ පිටරට යවන එකෙන් 80%ක් යවන්නේ එක සමාගමක්. 80%ක් යවන්නේ එක සමාගමක්. ඒ සමාගම ගෙවන බදු ටික බලන්න කොච්චරක්ද කියලා. ඒ නිසා මුලසනේ සභාපතිතුමියනි මේ රාජ්‍ය බදු මම දැක්කා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ තිබ්බ වයස අවුරුදු 18ට වැඩි හැම කෙනෙකුටම බදු ලිපි ගුණුවක් කරේට කියලා. ඒක ඉතාම හොඳයි. හැබැයි මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? දැනටත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවකයෝ නැහැ කියලා මේ 2,01,20,000 ෆයිල් ටික කරගන්න බෑ. 1,20,000ක ෆයිල් කරගන්න බැරි වෙච්ච ආදායම් බදු දෙපාර්තමේන්තුව මම යෝජනා කරනවා අපි උපාධිධාරී 64,000ක් ගත්තා. රජයේ විවිධ කාර්යාලවල නිකන් ඉන්නවා. මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා මේ උපාධිධාරීන්ගේ 5,000ක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට දාන්න. දාලා මේ පිළිබඳව කරන්න අධීක්ෂණයක්. ගරු මුලස්සනේ සභාපතිතුමියනි මේ රටේ මිනිස්සුන්ගේ බදු ගෙවන එක ගැන මම පොඩ්ඩක් කියන්නම්. මම ඔබතුමාට මේ පාර්ලිමේන්තුවේ කලිනුත් කිව්වා. මේ රටේ ඉන්න මහා පරිමාණ වීමෝල් හිමියෝ 4 දෙනෙක්. මේ එක්කෙනෙක්ගේ ආදායම් බදු ලිපිගණුවක් මම ගෙන්න ගත්තා. එයා ගෙවන්නේ 1,09,000යි. ගිය අවුරුද්දේ ගෙවලා තියෙනවා චම්පික ඇමතුමා 1,09,000යි. මෙයාගේ මාසෙ එක කන්නක ලාභය බිලියන 50යි. එක කන්නෙට ලාභය බිලියන 50යි. මෙයා වී මෙට්‍රික් ටන් 1,05,000ක් මිලදී අරන් තියෙනවා. අරගෙන තියෙන රුපියල් 90ට විකුණලා තියෙන 220ට කොටලා ඔක්කොම කරාම 150යි. 1 කිලෝ එකෙන් රුපියල් 70යි ලාභය. බිලියන 50යි සුද්ධ ලාභය එක කන්නේ. කන්න දෙකට බිලියන 100යි. කන්න දෙකට බිලියන 100යි බදු ගෙවන්නේ අවුරුද්දටම 1,09,000යි. ආදම් බද්ද පර්තමේතු කොහෙදින්? ඊළඟට මම තව ලිපි ගුණුවක් ගත්තා. මේ රේස් බුකි රේස් කියන එක්කෙනෙක්ගේ මම ෆයිල් එකක් ගෙන්න ගත්තා. එයාට යවලා තිනවා ලියුමක් බිලියන 10ක් ගෙවන්න කියලා ආදම් බද්ද පර්තමේතුවේ. බිලියන 10ක් ගෙවුවම එයා කියනවා ගෙවන්න බෑ කියලා ලියුමක් එවනවා. අවුරුද්දකට පස්සේ පරීක්ෂණයක් තියලා 1,10,000ක් ගෙවලා ෆයිල් එක වහනවා. කොහෙද අපි ඉන්නේ? බිලියන 10යි දඩේ 1,10,000න් දඩේ ඉවර කරනවා. අපේ රටේ මත්පැන් බලපත්‍ර දීලා තිනවා 5,315. මම මත්පැන් බලපත්‍රයක් කරන කෙනෙක්ගෙන් ඇහුවා කොච්චරක් දවසකට ලාභේ තියනවද, අවුරුද්දකට කීයක් බදු ගෙවනවද කියලා. මත්පැන් බලපත්‍ර ලාභියෙක් දවසකට ඔහුගේ සුද්ධ ලාභය අඩුම ගානේ රුපියල් 75,000යි. 50,000යි 75,000යි. අවුරුද්ද කියන්නේ ඔහු මාසයකට 1,15,20,000ක් සුද්ධ ලාභයක් ලබනවා. හැබැයි ඔහු බදු ගෙවන්නේ වැඩිම මත්පැන් බලපත්‍ර ලාභයේ අවුරුද්දකට 1,02,000 නැත්නම් 1,03,000යි. අපේ රටේ ඉන්ධන පිරවුම් මල් තියෙනවා 1,800ක්. ඉන්ධන පිරවුම් මල් තියෙනවා 1,800ක්. දවසකට 75,000ක් විතර ලාභයක් ලබනවා. ඉන්ධන පිරවුම් මල් හිමියෙක් අවුරුද්දකට බදු ගෙවන්නේ 50,000යි 60,000යි 75,000යි. මේ 225ට බණිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තෙල් රුපියල් 20000ක් වැඩි කරාම මරාගෙන කන්න හදනවා. බනිනවා. බදුල්ල ඉඳලා මන්ත්‍රී කෙනෙකුට කොළඹට එන්න තෙල් ටිකට 50000ක් යනවා. මන්ත්‍රීතුමාලා දැන් ඉන්නේ කොච්චියේ. හැබැයි මම ඔබතුමියට කියන්න ඕනේ මේ කෙරෙහි දැන් අපි දැක්ක මේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් නීතිච්ඡ සංගමේ පාරට බැස්සා. නීතිච්ඡ සංගමේ කී දෙනෙක් බදු ගෙවනවද? නීතිච්ඡ සංගමේ කී දෙනෙක් බදු ගෙවනවද කියලා අහන්න. නීතිච්ඡ සංගමේ බදු ගෙවනවද? ටියුෂන් ගුරුවරු අපි දැක්ක අරගලේ. එක ටියුෂන් ගුරුවරයා ඉන්නවා ගරු මුලස්සනේ සභාපතිතුමිය දවසකට 107.8යි. දවසකට එක ගුරුවරයෙක් හොයනවා. මේ ඔබතුමා පැයකට පන්ති දාන රුපියල් 4000යි. පන්තියේ ඉන්නවා 10යි 15යි 20යි. ඒ නිසා මේ අය අද බදු ගෙවනවා. ඒ නිසා අපි කියන්නේ දුප්පත් මිනිස්සු තලන්න එපා. මේ බදු ගෙවන මිනිස්සු ටික මම ඔබතුමියට කියනවා හරියට සභාපතිතුමියනි මේ බදු ලිපිගොනු ටික මේ ටික හරියට කරා නම් අපට රාජ්‍ය ආදායම් බදු ආදායම් අපට බිලියන 5000කට ගෙනියන්න පුළුවන්. අපිට අජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනේ නැහැ. තියෙන එක කළමනාකරණය කරගන්නේ නැහැ. ඊළඟට යන්න රේගුවට. රේගුවේ දවසකට එනවා
කන්ටේනර් මිනිත්තු දෙකක කාලයක් තියෙනවා තව.
හරි. මට තව විනාඩි දෙකක් දෙන්නම් කියලා කිව්වා අපේ මෙතුමා. රේගුවේ ගත්තොත් අපේ මුලස්සනේ සභාපතිතුමියනි මම ඒක කියලා කතා කරලා හදලා දෙන්නම්. රේගුවේ ගත්තොත් දවසකට කන්ටේනර් 2500ක් එනවා. BOI කියලා ඉවර වෙලා එළියට දානවා 130ක් දවසකට. එකක් චෙක් කරන්නේ නැහැ. එකක් චෙක් කරන්නේ නැහැ. ඒවා ඇතුළේ එන කිසිම ගණදෙනුවක් බලන්නේ නැහැ. ඊළඟට රේගුවට එනවා කන්ටේනර්ස්. ඒකේ තියෙනවා ස්කෑනින් මැෂින් එකක්. ස්කෑනින් මැෂින් එකේ ස්කෑන් කරන කට්ටියක් ඉන්නවා. හොරබඩු ටික තැන ඉන්නවා. ස්කෑන් කරගෙන එනවා. හොරබඩු ගාවදී ස්කෑන් එක බ්ලර්ඩ් වෙනවා. ඒකල කන්ටේනර් එක එළියට යනවා. මේ රටේ රේගුව හරියට කළමනාකරණය කරොත් මුලස්සනේ සභාපතිතුමනි රේගුවේ ආදායම තිබුණේ බිලියන 8600 ගාණක් තියෙන්නේ. මේ කපට බිලියන 2000ක් විතර රේගුවෙන් විතර කපට ආදායම් ලබන්න පුළුවන්. සුරාබදු දෙපාර්තමේන්තුව ගත්තොත් සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුලේ තියෙන වෙන ඝනදෙනු සහ වංචා ගත්තොත් මේ ආයතන තුන වෙන මොකුත් උනේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි ඔක්කොම 225 එකට එක්කව් වෙලා අපි සහන ආධාර දෙන්න කතා කරනවා. අපි රස්සා දෙන්න කතා කරනවා. අපි පාරවල් හදන්න කතා කරනවා. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඕනෙත් නැහැ. අපි එක එක ලෝරේ රටවල් වලට විකිණෙන්න ඕනෙත් නැහැ. අපි එකට එක්කව් වෙලා මේ රටෙන් අයව කරන්න ඕනේ තියා බදු ටික මේ රටේ ආදායම් ටික හරියට කළමනාකරණය කරගත්තා නම් අපිට වෙන මොකක්වත් ඕනේ නැහැ. මම එකක් කියලා ඉවර කරන්න. මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරු ඉන්නවා 15. මේ 15 දෙනාට BMW 15ක් කරන් දීලා තියෙනවා. ලක්ෂ 160 ගන්න. දැන් මේක දෙන්න ක්‍රමයක් නැහැ. බෝඩ් පේපර් එකක් දැම්මා. එක නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයෙකුට දීමනාවක් ගෙවනවා 108,000. පඩියට ඔක්කොටම අමතරව අර වාහනයට දෙනවා 108,000 ගලවුස් එකක්. ඒක ගෙවලා වුණාම හවස යනකොට ගෙදර ගෙනියන්න පුළුවන්. එතකොට වාහනේ වෙනුවෙන් 108,000. මම ඔබට යම් යම් රාජ්‍ය නිලධාරීන්ගේ ඔය කියන මහා බැංකුවේ භාණ්ඩාගාරේ එක එක රාජ්‍ය නිලධාරීගේ පඩි කිව්වොත් ආයෙගොල්ලන් පාරේ බහලා යන්න බෑ. මං හින්දා කියන්නේ 125.40යි වෙන වෙන ආයතන වෙනම ගෙවනවා. ඔය හිටපු ජනාධිපති ලේකම් ලගේ ඉඳලා පඩි ගත්තේ ඔක්කොම තියෙනවා. ඒ සියල්ල ගෙවනවා. ඒ සියලු දීමනා ලබනවා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමියනි අපි මේ දෙගොල්ල එක්ක අහුවෙලා අපි මේ රණ්ඩු වෙලා කෑ ගහලා වැඩක් නැහැ. මේ වෙලාවේ 225 එකට එක්ක අහුවෙලා මේ ආර්ථික අර්බුදෙන් ගොඩේන්න නම් මේ රාජ්‍ය ආදායම් ටික හරියට කළමනාකරණය කිරීම සඳහා පාර්ලිමේන්තු අපි ඇවිල්ලා අපි කවුද? අපි ප්‍රතිපත්ති සම්පාදකයෝ. මේ මූල්‍ය බලය තියෙන්නේ අපිට. අපි තමයි මේකට වග කියන්න ඕනේ. අපි රස්සා ඉල්ලනවා, පර්මිට් ඉල්ලනවා, වාහන ඉල්ලනවා, සංවර්ධන ඉල්ලනවා, පින්පඩි ඉල්ලනවා. මේක නෙවෙයි අපේ වගකීම. මේක නෙවෙයි අපේ යුතුකම. මේ රටේ රාජ්‍ය ආදායම් කළමනාකරණය කරලා ඒ රාජ්‍ය ආදායම් ටික හරියට අරගෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේන්න අපට හැකියාව තියෙනවා. ඒ සඳහා සියලු දේශපාලන බේද පැත්තකට දාලා සියලු දෙනාම එකට එක්කහුවෙලා මේ ආර්ථිකෙන් රට තුලින්ම ගොඩෙන්න ඒක රාශි වෙන්න ඒක නියෝජනාව කරමින් භවනය අඩ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු පාට්ලි චම්පක රණවක මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මේ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය එතුමාගේම අයවැය ප්‍රකාශනයට අනුව මේ වසරේ 2022 වසරේ සියලු ලැබීම් රුපියල් බිලියන 2384යි ණය ගෙවීම ඇතුළු සියලු වියදම් රුපියල් බිලියන 6222යි. ඒ කියන්නේ එක රුපියලක ආදායමකට රුපියල් 260ක වියදමක් එතුමාගේ අයවැය කියලා තියෙනවා. පසුගිය අප්‍රේල් 12 වෙනිදා රජය විදේශ ණය ගෙවීම අත්හිටුවා ප්‍රධාන මූල්‍ය ආයතන ඒ කියන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු රටතල පහසුකම් බැංකුව හැරෙන්න අනික් සියල්ලේ ණය ගෙවීම අපසු කරන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කළා. මා දන්නේ මේ වියදමට ඒ අත්හිට වූ ණයත් ඇතුළත්ද නැද්ද කියන එක. ඒ අත්හිට වූ ණය ප්‍රමාණය මේ වසරේ ඩොලර් බිලියන 4කට වැඩි දැවැන්ත ප්‍රමාණයක්. ඒක නිසා මේ ඉදිරිපත් කළ තියෙන අයවැය ඒක ඇතුළත්ද නැද්ද කියලා අපිට මා හිතන්නේ මුදල් ඇමතුමා ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි කියලා මම හිතනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මාද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණයක් කරන්න ඕනේ කියලා මේ අයවැයත් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මේ රටෙත් විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. මම ප්‍රායෝගිකවාදියෙක්. සියලු දේ රාජ්‍ය අංශයේ කරන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේම රාජ්‍ය අංශයේ ආයතන පුජ්ජලීකරණය කිරීමෙන් සියලු ප්‍රශ්න විසඳෙනවායි කියලත් මම විශ්වාස කරන්නේ. මා දරපු සෑම අමාත්‍යංශයකම ඒ සෑම රාජ්‍ය ආයතනයක්ම විධිමත් මූල්‍ය කළමනාකරණයකට ලක් කළා. ඒවා ලාභ උපයන ස්ථාන බවට පරිවර්තනය කළ තියෙනවා. අද මේ විශාල ප්‍රශ්නගත ලංකා විදුලි බල මණ්ඩලයේ අවසාන වශයෙන් ලාභ ලැබුවේ මා ඒ ඇමතිවරයා හැටියට ඉන්න කාලේ 2015. ඒ වගේම කන්තේ නීතිගත සංස්ථාවේ අපිට පුළුවන් වුණා කෝටි 6700ක ප්‍රතිලාභ ලබා දෙන්න ජනතාවට පෙට්‍රල් භූමිතෙල් ඩීසල් මිල අඩු කරලා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් සංවර්ධන සංස්ථා වෝටර් සෙජ් හෝටලේ මේ සියල්ලේම ආදායම් දෙගුණ තෙගුණ කරලා ඒවා ලාභ උපයන ස්ථාන බවට පරිවර්තනය කරන්න පුළුවන් වුණා. ඒ නිසා මා මෙතන කතා කරන්නේ හිතලුවක් නෙවෙයි, මේ රාජ්‍ය ආයතන ප්‍රායෝගිකව කරලා පෙන්නපු කෙනෙක් හැටියටයි. ඒ නිසා මම යෝජනා කරනවා ජනාධිපතිතුමාගේ අයවැයෙන් එතුමා කාරණා කීපයක් ඉදිරිපත් කළා දිනන රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා අධීක්ෂණ ජෙනරාල් පදවියක් ඇතිකරන්න, වැඩ අධ්‍යයනය සඳහා වර්ක් ස්ටඩි එකක් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට බලතල ලබා දෙන්න, විශ්‍රාම වයස නැවත අඩු කරලා ඒ වගේම විදේශගත වෙන්න ඉඩකඩ ලබා දීලා රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩු කරන්න, රාජේසතු විවසායන් ප්‍රතිහෝගත කිරීමේ වෙනම ඒකකයක් හදන්න, ලංගිම ඛනිජ තෙල් ශ්‍රී ලංකන් හැර අනික් ආයතන 50ක් ගැන ආයතනික අභිප්‍රාය ප්‍රකාශනයක් කරන්න, අභිනිද්‍රව්‍ය විකුණන්න, ඉන්ධන පාලනය කරන්න වැනි කරුණු ගණනාවක් යෝජනා කරලා තියෙනවා. මේ සඳහා අපි කුමක්ද කළ යුත්තේ? පළමුවෙන් මම යෝජනා කරනවා මේ රටේ තියෙන රාජ්‍ය ආයතන 10කට වැඩි මේ රාජ්‍ය ආයතන සියල්ලම ආයතන කළමනාකරණ විගණනයකට ලක් කළ යුතුයි. එනම් අපි කියනවා මේ මැනේජ්මන්ට් ඔඩිට් එක සිදු කළ යුතුයි. එතනදී අපි එක ප්‍රතිපත්තියකට ආවනම් එක වැඩකට එක ආයතනයයි කියන මේ රාජ්‍ය ආයතන ප්‍රමාණය තුනෙන් එකකින් අඩු කරන්න පුළුවන්. මා කෝප්‍ය සභාවේ සභිකෙක් අපි දැක්කා පොල් සංවර්ධනයේට ආයතන තුනක් තියෙනවා. පොල් සංවර්ධන. ඒ වගේම රජයේ ඉංජිනේරු සේවාවන් කිරීම සඳහා ආයතන පහක් තියෙනවා. මේ වගේ එකම කාර්යය සඳහා විවිධ ආයතන ගණනාවක් තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා එක වැඩකට එක ආයතනයයි කියන ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය ආයතන ප්‍රමාණයෙන් තුනෙන් එකක් අපිට ඉවත් කරන්න පුළුවන්. අපි විධිමත් කළමනාකරණ විගණනයක් කළොත් ඊළඟට මේ ආයතන ඇගීමේ ක්‍රියාවලිය මේක තමයි අපේ රටේ නැත්තේ. විටින් විට අඳුන්වා දුන්නට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මා පාලනය කර සියලු අමාත්‍යංශවල මේ ආයතන ඇගීමේ ක්‍රියාවලිය අපි අඳුන්වා දුන්නා. හැමෝම කතා කරන මේ KPI එහෙම නැත්නම් Key Performance Index අපි අඳුන්වා දුන්නා සියලුම දෙපාර්තමේන්තු ආයතන වලට. ඒ වගේම ජාත්‍යන්තරයේ පිළිගත් මේ BSC එහෙම නැත්නම් Balance Scorecard කියන ක්‍රමවේදය අඳුන්වා දුන්නා මේ ඇගීමේ ක්‍රියාවලියට. ඒ මගින් ඒ ආයතනවල මූල්‍ය ප්‍රතිදාහණය, ඒ වගේම මේ ආයතනවල තාක්ෂණික ප්‍රතිදාහණය ඉහළ දම්වන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ වගේම අපට ගැළපෙන ක්‍රම ගණනාවක්ම නිර්මාණය කරගන්න පුළුවන් හැකියාව තියෙන නිලධාරීන් රාජ්‍ය පරිපාලන සේවයේ ඉන්නවා. එය යොදවලා මේ ඇගීමේ ක්‍රියාවලිය ස්වාධීනව සිදු කළ යුතු වෙනවා. ඊළඟට පුජ්‍යලිකව ඒ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සිට එයගේ වැඩ විගණනය කිරීමක් අවශ්‍යයි. මේ වර්ක් ස්ටඩි එකෙන් කරන්න ඒකනම් ඒක බොහොම හොඳයි. ඒ පුජ්‍යල වැඩ විගණනෙන් පස්සේ ඕනේ විදේශගත වෙන්න ඉඩ හසර ලබා දෙන්න. නැත්නම් මොකද වෙන්නේ මේ රාජ්‍ය ආයතන වල වැඩ කරන කාර්යක්ෂම ඉතාම සුළු පිරිසක් විදේශගත වුණාට පස්සේ මේ රාජ්‍ය ආයතන වල ඒ මානව සම්පත නැත්තර නැති වෙලා ගිහිල්ලා මේවා සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්න පුළුවන් ඒ නිසා මේ වැඩ විගණනයෙන් පස්සේ අත්‍යවශ්‍ය නොවන වැඩ පිළිබඳව වැඩි වගකීමක් නැති පිරිසට පමණක් විදේශගත වෙන්න අවස්ථාව ලබා දිය යුතුයි අවශ්‍ය නම් විශ්‍රාම යාමට අවස්ථාව ලබා දිය යුතුයි එහෙම නැතුව හැකියා පූර්ණ පිරිස විදේශගත වුණොත් රාජ්‍ය ආයතන මීටත් වඩා කඩා වැටෙන්න ඉඩ තියෙනවා ඒ වගේම මේ පුජ්‍යල ඇගයීමට දූෂණ මර්ධනය ඒ වගේම කාර්යක්ෂමතා කඩයින් පාස් කරන අයට වැටුප් වර්ධක උසස් වීම් ලැබෙන ක්‍රමවේදයක් රාජ්‍ය අංශයට අනිවාර්යයෙන්ම අඳුන්වා දිය යුතුයි. එහෙම නැත්නම් වයසට යනකොට ඉබේම උසස් වීම ලැබෙනවා. වයසට යනකොට ඉබේම දීමනාව ලැබෙනවා. වැටුප් වර්ධක ලැබෙනවා. ඒ නිසා වැඩ කළත් එකයි නොකළත් එකයි ඒ තත්ත්වය වෙනස් කරන ඇගයීම් ක්‍රියාවලියක් රාජ්‍ය අංශයට අනිවාර්යයෙන්ම අඳුන්වා දිය යුතුයි. ඒ වගේම තාක්ෂණික කාර්යක්ෂමතාවය. මේක දැන් ඉතා අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. විදුලිය, ජලය, ප්‍රවාහනය, ඒ වගේම අනිකුත් ආයතනික වියදම් කළමනාකරණය කිරීම. මේ සඳහා අපි 2011-12 වර්ෂවල ලංකා විදුලි බල මණ්ඩලෙන් අපි අඳුන්ලා දුන්නා සෑම ආයතනයකටම බලශක්ති කළමනාකරුවේ. ඒ මගින් අපට පුළුවන්කම ලැබුණා 104%කින් විදුලිය ඉතිරි කරගන්න. මෙන්න මෙවැනි ක්‍රමවේදයක් අද සෑම ආයතනයකම දැනටම ඉන්න නිලධාරියෙක් පුහුණු කළා. ඒ කටයුත්ත සිදු කළ යුතුයි ජලය, විදුලිය, ප්‍රවාහනය සහ ආයතනික වේදම් පාලනය කිරීම සඳහා.
ඔබතුමාට මිනිත්තු දෙකක්
කාලයක් තියෙනවා. ඒ වගේම නව ආදායම් ප්‍රබව අඳුනා ගන්න ඕනේ. විශේෂයෙන්ම අපේ ආරක්ෂක හමුදා සඳහා කුඹුරු කොටන්නයි කාණු කපන්නයි නෙවෙයි මේ ආරක්ෂක හමුදා විධිමත්ව අපි යොදා ගත්තනම් නව ආදායම් ප්‍රබව විශාල ප්‍රමාණයක් ගොඩනගා ගැනීමට හැකියාව තිබුණා. විශේෂයෙන්ම නාවික හමුදාවේ කුඩා බෝට්ටු අංගනේ සිදු කළ මෙහෙවර එක්ක ජාත්‍යන්තර ඉල්ලුමක් හටගත්තා. ත්‍රස්තවාදයේ පරාජය කිරීමෙන් පස්සේ යම් යම් අපි ගොඩනගපු සන්නද්ධරත අපි ගොඩනගපු ඇතම් ආයුධවලට ජාත්‍යන්තර පිළිගැනීමක් ආවා. නමුත් ඒවා පුජ්ජලික අංශයේ ජාවාරංකාරින්ට ලබා දුන්නා මිසක් ඒවා ආදායම් ගොඩනගන තැනකට ගොඩනැගුවේ නැහැ. ඒ නිසා අපේ ශ්‍රී ලංකා යුද හමුදාව සූරු හමුදාවක් බවටයි දැන් පරිවර්තනය වෙ යුත්තේ. ඒ සඳහා විශේෂ අවධානයක් අපි යොමු කළ යුතු වෙනවා. ඒ වගේම මේ පැරණි ලිබරල් කරන ප්‍රතිසංස්කරණ වලින් බොහෝ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ මේ වර්තමාන කඩාකප්පල්ලා තියෙන තත්ත්වයට. දැන් යෝජනා කරලා තියෙනවා ප්‍රධාන බැංකුවල 120%ක් ඒවායේ තැන්පත්කරුවන්ට හා සේවකීන්ට ලබා දෙන්න. ලංකා බැංකුවෙත් මහජන බැංකුවෙත් තියෙන බොල් ණය ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 500කට වැඩි. ඒවා ප්‍රධාන වශයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීලා මේ පාර්ලිමේන්තුවේ ඇතැම් ඇමතිලා ඒ බොල් ණය ගොඩේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි රජයට ඒවායේ තැන්පතු වලින් ලබා දීලා තියෙන ප්‍රමාණය 150 ඉක්මෝලා තියෙනවා. මේ දෙකේම සම්පූර්ණ වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 5කට වැඩි. ඒ කියන්නේ වාර්ෂික ආණ්ඩුවේ වියදම් ප්‍රමාණයට වැඩි මේ ප්‍රධාන බැංකු දෙකේ වත්කම් ප්‍රමාණය. නමුත් ඒවා ආණ්ඩුවට ඒවායේ ණය ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒවා අර්බුදයට ගිහින් තියෙනවා. ඒ නිසා ඒවා අර්බුදයට යවපු නිලධාරීන් විධිමත් ආකාරයේ පරීක්ෂණයක් කරලා විධිමත් වෘත්තීය මට්ටමක් ඒවා තුල ඇති කරන්නේ නැතුව මේ 120 වික්කයි කියලා මේ බැංකුවලට කිසිම සෙතක් එන්නේ නැහැ. අර දූෂිත දේශපාලන හෙංචයියම්ම නම් අර පැරණි අවිද්‍යාත්මක ක්‍රමවේදවලටම නම් මේ බැංකු පවත්වාගෙන යනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ තත්ත්වෙත් ඒකයි. 2002 කෑලි 6කට කැඩුවයි කියලා කිසිම කාර්යක්ෂමතාවයේ ඉහළ නැංවීමක් උනේ නැහැ. දැන් කෑලි 7කට කඩන්න යනවා. ඒකෙන් වෙන්නේ අලුත් GM ල 7 දෙනෙක් ඇති වෙනවා, අලුත් කාර්යාල 7ක් ඇති වෙනවා මිසක් අලුත් වැය බරක් ඇති වෙනවා මිසක් ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යක්ෂම වෙන්නේ නැහැ. කන්දේ නීතික සංස්ථාවේ තත්ත්වය ඒකයි. මේ අපි පත් වෙලා තියෙන බංකොලොත් තත්ත්වය යටතේ ආයෝජකෙක් ඇවිල්ලා රුපියල් වලින් උපයලා ඩොලර් වලින් ආපහු ගෙනියන්න කිසිම ආයෝජකෙක් එන්නේ නැහැ. ඒ නිසා මේ අලුත් තත්ත්වයේ තේරුම් අරගෙන මේ ප්‍රතිසංස්කරණය හැමදේම කිනීමෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන එකට ඉඩක් නැති බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අවසාන වශයෙන් මම කියනවා ද මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා යනවා. හෙට මූල්‍ය අරමුදල යන බව වාර්තා වෙලා තියෙනවා. අපි මතක තබා ගන්න ඕනේ මේ මූල්‍ය අරමුදලේ ප්‍රෝග්‍රෑම් එකකට ඇතුල් වෙන්න අපට අවුරුද්දක් දෙකක් ගත වෙන්න පුළුවන්. එතෙක් අපි කරන්නේ කොහොමද කියන එකත් ඒවැනි ආකාරයකට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපට නොහැකි වුණොත් විශේෂයෙන්ම අපගේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න නොහැකි වුණොත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ මේ මොහොතේ. මොකද බැංකු දෙකත් ඒ වගේම සේවකර්ත සාධක අරමුදලත් බිඳ වැටෙන නිසා අපි විකල්ප මගක් සොයාගත යුතුයි මූල්‍ය අරමුදල නොවන. අනේ සඳහා සාකච්ඡාවක් මේ පාර්ලිමේන්තුවේ ඇති කළ යුතුයි යෝජනා කරමින් මම නිහඬව ඉන්නවා.
ස්තුතියි.